Huh?
Item number four.
Item number? Kogida. Rakshana Karmandi. Vishyanka Hatara Rakshana Karmandi, Ijmat Kirime, Sansoda Panath Ketumpada, Devanivar Kivima. Garu Mudalamituma. Berbal Mudalamituma.
Athanayakatumini Rakshana Karmantaya Vidimat Kirime Sansodana Panath Ketum Pata Devanivar Kivima Mam Idiripat Karanawa. Me Sansodane Pradhana Karunu Tunak Tiyenawa Sansodane Vena Karunu Tunak Tiyenawa. Palaweni eka ewillla Sri Lanka Rakshana Mandalaya IBSL yana namaya darana eke nama api wenas karanna yanawa mokada meka niyamanaya karana commission sabhawak hatiyata deweni eka ewillla aniwaryenma me rakshana sansthawa laissu gata yutui kiyala panate tiyenawa eke api sansodhanayak karanawa thunweniwa මේ රක්ෂණ නියෝජිතයන්ට එක සමාගමකට පමණයි වැඩ කරන්න පුළුවන් ඒ නිසා ඒකෙත් අපි කිසි සංශෝධනයක් ඉදිරිපත් කරනවා මේ රක්ෂණ මණ්ඩලයේ නම වෙනස් කරන්න තීරණය කළේ මේ රක්ෂණ මණ්ඩලයේ ප්‍රධාන ක්‍රියාකාරීත්වය ඇවිල්ලා නියාමනයේ ක්‍රියාකාරීත්වයක් ඒ නිසා මේක ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව හැටියට අපි අලුතෙන් නම් කරනවා මේ සංශෝධනය හරහා because this is a insurance regulatory commission instead of calling it the insurance board of sri lanka we are changing its name to the insurance regulatory commission of sri lanka so it avoids any confusion and also the name reflects the actual purpose for which this commission has been set up. අපි මේ සංශෝධනය කරන දෙවනි කරුණ ඇවිල්ලා අපි දන්නවා මේ පනත 2000 අංක 43 දරන පනත මේක 2007 අංක 27 කියන සංශෝධනයනොත් 2011 අංක 3 කියන සංශෝධනයෙන් මේ පනතේ යම්කිසි වෙනස් කිරීම කළා. ඒතර 2011 දී ඒ කරපු වෙනස් වීම වලින් එකක් ඇවිල්ලා මේ රක්ෂණයට තියෙන ජීවිත රක්ෂණයත් සාමාන්‍ය රක්ෂණයත් එකම සමාගමක් තුල කරන එක සුදුසු නැහැ ඒ නිසා මේ රක්ෂණ ව්‍යාපාර එක සමාගමක තියන්න නැතුව සමාගම් දෙකකට වෙන් කරන්න ඕනේ කියන ඒ ප්‍රධාන සංශෝධනය 2011 දී ඇති කළා ඒක කරපුවාම ඒ වගේම නියම කළා මේ අලුත් රක්ෂණ සමාගම් කොටස් වෙළඳ පොළට ගෙනියන්න ඕනේ කියලා ඒවා ලියාපදිංචි කරන රක්ෂණ සමාගම් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම් සභා පනත යටතේ බලපත්‍ර ව්‍යාපාර වස්තු විනිමය ස්ථානයක් එනම් කොටස් වෙළඳ පොළ ලයිස්තුගත කිරීම නියම කරලා තිබෙනවා මේක නියම කරලා තිබුණත් ඇත්තටම ප්‍රායෝගිකව බලපුවාම හැම රක්ෂම සමාගමක්ම කොටස් වෙළඳ පොලේ ලියාපදිංචි කළේ නැහැ. මුදල් ආමාත්‍යංශෙන් අවසර දුන්නා සමහර රක්ෂණ සමාගම් ලියාපදිංචි නොකරන්න. ඉතින් ඒ නිසා තමයි ඒව සලකලා බලලා අපි මේ සංශෝධනය අද ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ ආකාරයේ රක්ෂණ ආයතන වලට අනිවාර්ය ලයිස්තුගත කිරීම ඒකෙන් අපි සමහර සමාගම් නිදහස් කරනවා මේ සංශෝධනය හරහා දැනට පවතින රක්ෂණ සමාගම් 26න් 9ක්ම කොළඹ කොටස් වෙළඳ පොලේ ලයිස්තුගත කරලා තියෙනවා දැනටම 9ක් 26න් අපි නිදහස් කරන රක්ෂණ සමාගම් හේතු තුනක් උඩ අපි නිදහස් කරනවා එකක් ඇවිල්ලා මේ රක්ෂණ සමාගම දේශීය රක්ෂණ සමාගම විදේශීය රක්ෂණ සමාගමක ප්‍රධාන අයිතිය තියෙනවා නම් ඒ කියන්නේ 85%ක අයිතිය තියෙනවා නම් ඒ විදේශීය රක්ෂණ සමාගම ඒ කියන්නේ ඒ රක්ෂණ සමාගම තවත් ජාත්‍යන්තර පිළිගත හැකි කොටස් වෙළඳ පොලක එක ලියාපදිංචි වෙලා තියෙනවනම් එහෙනම් අපි ඒ සමාගම නිදහස් කරන්න ලෑසි ලෑස්ති. ඒ කියන්නේ එකක් ඇවිල්ලා 85%ක අයිතිය තියෙන්න ඕනේ. දෙවැනි එක ඇවිල්ලා අයිතිය පමණක් නෙමෙයි ඒ අයගේ ඒ රක්ෂණ සමාගමේ ගිණුම් විදේශීය පාලක සමාගමේ සමූහ ව්‍යාපාරයේ ඒකාබද්ධ ගිණුම් වලට ඇතුළු වෙන්න ඕනේ. එතකොට ඒක තුලින් ඒ අවශ්‍ය ඒ පරිපාලනය ඒ අවශ්‍ය විනිවිදභාවය ඒකෙන් ආරක්ෂා වෙනවා. ඒ හේතුව නිසා තමයි අපි ඒක නිදහස් කරන්න ලැහැස්ති. ඊට අමතරව ජාතික රක්ෂණ භාරකාර අරමුදලත් ඒ වගේම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හෝ ඒ පනත යටතේ තියෙන සමාගම් ඒ සමාගමුත් වෙන් කරන්න ඕනේ සාමාන්‍ය රක්ෂණයටයි ජීවිත රක්ෂණයටයි. ඒවවල හිමිකාරීත්වය ශ්‍රී ලංකා රජයට තියෙනකන් ඒ රක්ෂණ සමාගම් කොටස් වෙළඳ පොළට දා යුතුමයි කියන එක අපි වෙනස් කරනවා. එතකොට ඒක තෝරගන්න පුළුවන් අනාගතයේදී කොටස් වෙළඳ පොළට දානවද නැද්ද කියලා. නමුත් රජයට අයිති නම් ඒක කොටස් වෙළඳ පොළට දාන්නම අවශ්‍ය නැහැ කියන සංශෝධනයත් අපි ඉදිරිපත් කරනවා. එතකොට ඊට අමතරව සමහර දේශීය රක්ෂණ සමාගම් තියෙනවා. ඒවවල මූලික අයිතිය තියෙන්නේ දේශීය ව්‍යාපාරයකට. එතකොට ඒ මූලික දේශීය ව්‍යාපාරයට අයිතිය තියෙනවා. ඒ දේශීය මූලික ව්‍යාපාරය කොටස් වෙළඳ පොලේ දැනටමත් ලියාපදිංචි කර තිබෙන සමාගමක් නම් එහෙනම් ඒක යට තියෙන ඒ රක්ෂණ සමාගම අනිවාර්යයෙන්ම ලියාපදිංචි කරන්න අවශ්‍ය නැහැ. ඉතින් ඔය හේතු තුන නිසා පමණයි අපි ඒවා ඒ කොටස් වෙළඳ පොලේ අනිවාර්ය ලියාපදිංචියෙන් අපි නිදහස් කරන්නේ. So there are three conditions under which we are amending the law, and why we are amending the law is that if a local insurance company is owned by a foreign international insurance company and that foreign company has 85% of ownership and that foreign company is already quoted on an international stock exchange that is acceptable to the Securities Exchange Commission of Sri Lanka, then we are able to release that company from a local listing for that reason. In addition to that, the local accounts of the local insurance company must be consolidated in the overseas company's accounts, and that is to ensure that then all international regulations, whether it's on accounting or international regulations on stock exchange, are also fulfilled. Thereby, the necessity for good governance and transparency is established. If an insurance company or the Sri Lanka National Insurance Trust Fund has to be quoted according to the present law, we are basically releasing it from that as long as that company is owned by the government of Sri Lanka. So the government of Sri Lanka can make a choice whether it wants to actually quote that company or not in the future. But we are releasing it from making it compulsory, as in the present law, that an insurance company owned by the government must be listed on the stock exchange. And the third point was that a local insurance company, if it is owned by a local company which is already quoted on the stock exchange, then we don't want to make it compulsory that the insurance company be separately listed. We will leave it up to that group to make that decision. Because as long as the parent company is being governed by the rules of the stock exchange, we can ensure that there is good governance. Avasana hetu ævilla me sansodhana indripat karanna rakshana niyojitayekuta weda karanna e niyojita alevi sewawan karanna labuna eka samagamakata. එතකොට පසුගිය කාලයේදී ඒ සමාගම තුලමයි ජීවිත රක්ෂණයත් සාමාන්‍ය රක්ෂණයත් තිබුණේ. එතකොට ඒ අලෙවි කරන රක්ෂණ නියෝජිතයට ඒ කොටස් දෙකම අලෙවි කරන්නට පුළුවන්. නමුත් මේ සමාගම්වල ජීවිත රක්ෂණයයි සාමාන්‍ය රක්ෂණයයි වෙන් කිරීමෙන් ඒ වගේම ඒවා සමාගම් දෙකකට යෑමෙන් ඒ නියෝජිතයන්ට ඒ රක්ෂණ ක්‍රම දෙකම අලෙවි කරලා ලබා ගන්න තිබුණ ඒ ආදායම ඒ අයට අහිමි වුණා. ඒ නිසා අපි සංශෝධනයක් ගෙනෙනවා මේ නියෝජිතයන්ට ජීවිත රක්ෂණ සමාගමකටත් ඒ වගේම සාමාන්‍ය රක්ෂණ සමාගමකටත් ඒ අයගේ සේවාවන් දෙන්න පුළුවන් එකෙන් ආදායමක් ලබා ගන්න පුළුවන් කියලා. කතානායකතුමනි මම එතන අවසන් කරනවා. එක මේකට සම්බන්ධ නැති එක කරුණක් සඳහන් කරන්න කැමති. එයවිල් අපි මේ මෑතකදී නව ආදායම් බදු පනතක් ගෙනවා. මේ ආදායම් බදු පනත අපි මේ සභාවේ අනුමත කරලා ඒක රටේ නීතිය වෙලා තියෙනවා. මේ ආදායම් බදු පනත ක්‍රියාකාරී දිනය 2018 අප්‍රේල් මාසේ පළවෙනිදා කියලා මම නැවත සඳහන් කරනවා. කිසිම අනුමානයක් තියෙනවා නම් එතකොට ඒ අනුමානය නැහැ. එදා ඉඳලා තමයි 2018 අප්‍රේල් මාසේ පළවෙනිදා ඉඳලා තමයි ඒ අලුත් ආදායම් බදු පනත ක්‍රියාත්මක වන්නේ. Next year, 2018, 1st April is the effective date for the operation of the new Inland Revenue Act. Thank you.
Hi, kawdi gawda. Garu Bandula Gunawardana Mattuma.
Garu Kathanayakathumani, mema rakshana sanshodhana panath ketum pathe pradhana paramarthe wenne Lankawe pudgalikaanse ha rajyaanse visin pawaththagena yanu labana රක්ෂණ ව්‍යාපාරය නියාමනය කිරීම සඳහා ඒ කොමිසන් සභාවක් විදිහට කටයුතු කිරීම. විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව වගේ. ඒ පිළිබඳ ඒකාබද්ධ විපක්ෂයේ අපේ සම්පූර්ණ සහයෝගය තියෙනවා. නමුත් අපි අද මේ රක්ෂණ වෙළඳපොළේ පවතින තත්ත්වය පිළිබඳ අමාත්‍යතුමා සඳහන් කළ කරුණුවලට අතිරේක කරුණු කීපයක් මම සඳහන් කරන්න කැමැති ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන්. මේ ලියාපදිංචි කරපු රක්ෂණ සමාගම් තියෙනවා ලංකාවේ 29ක්. එයින් සාමාන්‍ය රක්ෂණ කටයුතු වල නිරත වෙනවා රක්ෂණ සමාගම් 14ක්. දිගු කාලීන රක්ෂණ කටයුතු වල නිරත වෙනවා රක්ෂණ සමාගම් 12ක්. මේ දෙකේම නිරත වෙන රක්ෂණ සමාගම් තියෙනවා 3ක්. එතකොට මේ රක්ෂණ තැරව්කාර සමාගම් තියෙනවා 59ක්. කොටස් වෙළඳපොළේ ලයිස්තුගත වෙලා තියෙන්නේ 8යි. විදේශ සහභාගීත්වයේ සහිත රක්ෂණ සමාගම් තියෙනවා 5ක්. එතකොට දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් වශයෙන් වාරික ආදායම දලදේශීය නිෂ්පාදනයෙන් 1.2ක් තමයි වාරික ආදායම වශයෙන් තිබෙන්නේ. එතකොට වෙනත් රටවල් සමග සාපේක්ෂව සැසඳීමේදී රක්ෂණ ව්‍යාප්තිය මැන බලන දර්ශකය තමයි යම්කිසි වර්ෂයක් තුළදී කොච්චර වාරික ආදායම් මේ රක්ෂණ ව්‍යාපාරයට එකතු කරන්න පුළුවන්ද කියන එක. ඒ අනුව තමයි රට තුළ රක්ෂණ ව්‍යාපාරය කොයිතරම් දුරට ව්‍යාප්ත වෙලා තියෙනවද කියන එක මනින මේ දර්ශකයේ බවට පත් වෙන්නේ. ඉන්දියාව, පකිස්තානය, බංගලාදේශ, නේපාල්, බූටාන් වැනි කලාපීය රටවල් සමග සාපේක්ෂව සැසඳීමේදී ලංකාවේ රක්ෂණ ව්‍යාපාරයේ ව්‍යාප්තිය තියෙන්නේ ඉතාම පහළ මට්ටමක් කියලා ඔබතුමා පිළිගන්න ඕනේ. මොකද මේ ව්‍යාපාරයේ ලාභ නැතුව නෙමෙයි මුළු ව්‍යාපාරයේ වත්කම් ප්‍රමාණය තියෙනවා බිලියන 503ක්. 2016 වර්ෂයේදී සමස්ත රක්ෂණ ව්‍යාපාරයේ ලාභ ලෙස ලබලා තියෙනවා බිලියන 21ක්. බිලියන 21ක් ලාභ ලැබපු වත්කම් බිලියන 503ක් තියෙන මේ ව්‍යාපාරය ප්‍රමාණවත් ලෙස ව්‍යාප්ත නොවෙන්න බලපාන ප්‍රධාන කරුණු කීපයක් පිළිබඳ මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමැතියි. එකක් තමයි මේ වාරික ගණනය කිරීමේදී අපේ රටේ සාමාන්‍ය ජනතාවට සහ රක්ෂිතයන්ට ඔරොත්තු නොදෙන ඉතා විශාල වාරිකයක් තමයි වාරිකයේ වශයෙන් තීරණය කළ තියෙන්නේ. මෝටර් වාහන රක්ෂණයක් ගන්නකොට පූර්ණ වගකීම් සහිත රක්ෂණයක්, තෙවන පාර්ශ්ව රක්ෂණයක් ගන්නකොට මිනිසුන් විසින් ඇයි තෙවන පාර්ශ්ව රක්ෂණය විතරක් තෝරගන්නේ? තර්ඩ් පාටි ඉන්ෂුරන්ස් එකක් ගන්න පුල් ඉන්ෂුරන්ස් එකක් දැම්මොත් ඒ සඳහා ගෙවන්න වෙන මුදල වාරිකයේ ඉතා විශාල මුදලක් වෙන නිසා ඒ වාරික ගණනය කිරීමේදී මේ වාරිකයේ ගෙවලා යම්කිසි අලාභයක් වෙච්චාම හානිපූර්ණය කරන්න වෙච්චාම ඒ හානිපූර්ණයේදී විශේෂයෙන් පෞද්ගලිකාංශයේ සමාගම් වෙච්ච හානිය පූර්ණය කිරීමට ගෙවන මුදල හැම වෙලේම කරන්න පුළුවන් උපරිම ප්‍රමාණයට කපනවා. එතකොට රක්ෂණය කරලා වාරික ගෙවලා හානියක් වෙච්චාම හානිය පූර්ණේ කිරීම සඳහා අවශ්‍ය මුදල් ලැබෙන්නේ නැති වෙච්චාම රක්ෂකයාගෙන් ඒ අවස්ථාවේදී මේ රක්ෂණය ලබා ගන්න පුද්ගලයන්ට මේ රක්ෂණයෙන් සැලසෙන සහනය අඩු වෙන අතර ලෝකයේ වෙනත් දියුණු රටවල් වල එහෙම බැලුවොත් මම උදාහරණයක් ලෙස සඳහන් කළොත් මෝටර රථයක් හානියකටපත් වුණොත් ඒ හානිය පූර්ණේ කරන්න මාස දෙකක් යනවනම් තුනක් යනවනම් හයක් යනවනම් ඒ කාලය තුලදී ඒ මෝටර රථ හිමියන්ට තමන්ගේ කටයුතු කරගෙන යාම සඳහා මෝටර රථයක් දෙනවා රක්ෂණ සමාගමෙන්. එතකොට එයාට ඒක තමයි රක්ෂණය ආවරණය කියන්නේ. මොකද අද මේ ලංකාවේ රක්ෂණ ව්‍යාපාර කරන්නේ එකිනෙකා පරේන කෝටි ගණන් මුදල් වියදම් කරලා දැන්නින් දාලා මේ මොනවාද විවිධ උපාය උපක්‍රම මගින් මේ තමන්ගේ රක්ෂිතයෝ මාකටින් වලින් විතරක් ඇදගන්න ක්‍රමවේදයක් මිසක් ලෝකයේ දියුණු රටවල් එක්ක සාපේක්ෂව සැලසෙනකොට ඒ රක්ෂිතයන්ට ප්‍රතිලාභ ලබා ලැබෙන ලෙස ඒ කරන්නේ නැහැ. අපි දන්නවා ගරු මේ අමාත්‍යතුමනි රක්ෂණය කියලා කියන්නේ ලෝකේ එක සමාන අවදානම් වලට මූණ දෙන පුද්ගලයන් සමූහයක් තමන්ට මූණ දීමට සිදුවන අවදානමට මූණ දීම සඳහා පොදු අරමුදලක් හදලා ඒ අරමුදලෙන් සත්‍ය වශයෙන්ම අවදානමට මූණ දෙන අයට වන්දි ගෙවීම සඳහා ඇති කරගත්ත යහපත් ක්‍රියාමාර්ගයක් කියලා තමයි බණියොන් කියලා තියෙන්නේ. ටික දෙනෙක් විසින් ඉතා දුකසේ දැරිය යුතු මහ බර අතිවිශාල සංඛ්‍යාවක් මත පටවලා ඒ බර සැහැල්ලු බරක් බවට පරිවර්තනය කරගන්න තමයි ලෝකයේ රක්ෂණ ව්‍යාපාරයේ තියෙන්නේ. නමුත් අවාසනාවකට ලංකාවේ රක්ෂණ ව්‍යාපාරයේ නියාමක කොමිසම කරන්ට ඕනේ හුදු ලාභ පරමාර්ථයෙන් පමණක්ම මේ වෙළඳපොළ ඌරගෙන කන්න ලෑස්ති වෙන රක්ෂණ සමාගම් නියාමනය කරන ඔවුන්ට ආචාර ධර්ම පද්ධතියක් සකස් කරලා ඒ රක්ෂණ වෙළඳපොළේ මේ තිබෙන තරංගයේ ඉතාම මේ හොඳ තරංගකාරීත්වයක් යහපත් තරංගකාරීත්වයක් නෙමෙයි ලංකාවේ රක්ෂණ වෙළඳපොළේ තිබෙන්නේ. මං හිතන්නේ රක්ෂණ නියෝජිත ආයතන සහ ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධය තියෙන මේ පාර්ලිමේන්තුවේ සමහර මැති ඇමතිවරුත් ඉන්නවා ජාත්‍යන්තර මට්ටමේ රක්ෂණ නියෝජන කටයුතු කරන අපිට වඩා ප්‍රායෝගික අත්දැකීමක් එතුමන්ලට ඇති. ඒ නිසා මේක කුට්ටි පිටින් දැන් එක වර්ෂයකට බිලියන 21ක වගේ ලාභයක් උපදිනවා නම් ඒ ව්‍යාපාරයේ හොඳ ලාභ ලබන ව්‍යාපාරයක්. නමුත් එහි ප්‍රතිලාභයක් රක්ෂිතයට ලැබෙන්න ඕනේ රක්ෂකයා පමණක් ලැබෙන තත්ත්වය වෙනස් කරන්න මේ නියාමන කොමිසමට ශක්තිය ලැබෙන්න අවශ්‍ය මඟ පෙන්වීම ඔබතුමන්ලා මුදල් අමාත්‍යාංශයේ විසින් කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන් පුද්ගලික රක්ෂණ සමාගම් වල දැන් රක්ෂණ ඔම්බුස්මන්වරයෙක් ඉන්නවා දුක්ගන්න රාළ කෙනෙක්. දැන් මට සමහර පුද්ගලික රක්ෂණ සමාගම් තියෙනවා මම ඔබතුමාට එක රක්ෂණ සමාගමක් අවශ්‍ය නම් පුද්ගලිකව දෙන්න මම කැමති නැහැ. මේ ගරු සභාවේදී උත්තර දෙන්න බැරි සමාගමකට එසේ මේ චෝදනා කරන එක මම දන්නවා. මේ මෝටර රථ අනතුරකට පත් වෙච්චාම මාස ගානක් තිස්සේ අවුරුද්දකට කිට්ටු කාලයක් එය නැවත මේ හානි පූර්ණේ කළා තිබුණ තත්වයට පත් කරගන්න කොටස් වශයෙන් ඒ ගරාජ් එකට ගෙවන මුදලවත් ගෙවන්නේ නැහැ. ඉතින් අර රක්ෂිතයා ඒකෙන් විශාල අමාරුවකට වැටෙන්නේ. දැන් ඒ වගේ ආයතන පිළිබඳ පැමිණිල්ලක් කළ වහාම මේ නියාමන කොමිසමට පුළුවන්කම තියෙන්න ඕනේ රක්ෂණ සමාගම කැඳවලා. මොකද දැන් ත්‍රිවිලර් රථ හිමියෝ ඉන්නවා බොහොම අහිංසක මිනිස්සු. ඊළඟට මෝටර රථ හිමියෝ ඉන්නවා සාමාන්‍ය යතුරු පැදියෝ හිමියෝ ඉන්නවා. විශේෂයෙන් රක්ෂණයක ප්‍රතිලාභ ලැබෙන්න ඕනේ එහෙම දුෂ්කරතා තියෙන අඩු ආදායම් ලබන මිනිස්සුන්ට හා මධ්‍යම පන්ති අයට එහෙම කරන ආරක්ෂණයක් ලබා දෙන්න මේ රක්ෂණ නියාමන කොමිසම මේ පුද්ගලික අංශයේ ලාභ පරමාර්ථී ඉතරක් මේ මුල් කරගත්ත ප්‍රචාරණය තුලින් පමණක් තමන්ගේ අලවි අරමුණු ඉෂ්ට කරගන්න උත්සාහ දරන විවිධ සටකපට උපාය උපක්‍රම පාවිච්චි කරන ආයතන පාලනය කරන්න මීට වඩා දැඩි නීතිමය මැදිහත් වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඔබතුමාට පුළුවන් රාජ්‍ය මුදල් ඇමතිවරයා වශයෙන් මේ සියලුම රක්ෂණ සමාගම් කතා කරලා පුද්ගලික අංශේ තරව්කාර සමාගමනුත් කතා කරලා රක්ෂණ වෙළඳපොලේ හඬක් නගන්න බැරි මිනිස්සුන්ට වෙන අසාධාරණය පිළිබඳ වෙනම සාකච්ඡා කරන්නට කියන ඉල්ලීම මම මේ වෙලාවේදී කරන්නට කැමැති මේ සංශෝධන වලට පක්ෂ වෙන අතර ඒ වගේම අද දිනේදී අද අපි මේ ගරු සභාවට ඉදිරිපත් කළ ඔබතුමා විසින් මේ විසර්ජන පනත් කෙටුම්පත ගරු ඇමතිතුමනි මම ඔබතුමාට ඉතාම කරුණාවෙන් 1989 ඉඳන් ලක්ෂ්මන් ගිරියල් ඇමතිතුමාලත් අපිත් විපක්ෂයේ මන්ත්‍රීවරු ලෙස මේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ වගකීම පාර්ලිමේන්තුවට පැවරෙන නිසා මේ පාර්ලිමේන්තු කාලය කරන වඩාම වැදගත්ම කාර්යය තමයි විසර්ජන පනත සම්මත කිරීම ආයවැය. ඒක කොතරම් වැදගත්ද කියනවනම් ඒක ඡන්දකින් ආයවැලේකණයක් පරාදේ වුණොත් පාර්ලිමේන්තුව විසිරුවන්ට ඕනේ නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදයේ පවතින රටවල් වල. නමුත් අවාසනාවකට ඔබතුමාලා මේ මුදල් අමාත්‍යාංශය බාර ගන්නකොට 2015 2016 2017 කියන මේ අවුරුදු තුනම රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ලංකා ඉතිහාසයේ කිසිම දවසක නැති විදියට විකෘති කළා විරූපී කළා ලංකා පාර්ලිමේන්තුව නොමග යවලා තියෙනවා. ඉතා පැහැදිලි ලෙස mislead of this house මේ සභාව mislead කළා තියෙනවා. මම උදාහරණ දෙක තුනක් සඳහන් කළොත් 2015 මේ පාර්ලිමේන්තුවේ සම්මත වුණා අතිමහත් 3-2 ඡන්දෙන් ඒ 2014 අයවැලේකනේ 2015 වර්ෂයේට මේ රටේ අහිංසක ඈත පිට ගම්මානවල ශිෂ්‍යයන්ට එතෙක් මේ ශිෂ්‍යත්ව දෙන්නේ දරුවෝ 15,000කට පමණයි පොයින්ට් පේදුරු තුඩුවේ ඉඳන් දෙවුන්දර තුඩුවට සමස්ත ලංකාවේ. එතකොට මේ දෙන ශිෂ්‍යත්ව ගාන 90 තමයි කට් ඔෆ් මාක් එක නැත්තම් කඩින් ලකුණ තීරණය වෙන්නේ. එන්න එන්න ලකුණු 200 තුල කඩින් ලකුණ වැඩි වෙන නිසා මම රටේ අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් ගරු මුදල් අමාත්‍යතුමාට යෝජනා කරලා මේ ශිෂ්‍යත්ව ප්‍රමාණය වැඩි කළා 25,000කට. 15,000 ශිෂ්‍යත්ව ප්‍රමාණය 25,000කට. මසකට ශිෂ්‍යාධාරයේ දෙන්නේ රුපියල් 500යි. අපි යෝජනා කළා ඒක 1,500ට වැඩි කරන්න ඕන. එතකොට ඒ සඳහා මිලියන 300ක් වැඩිපුර දහගානේ ගෙවන්න අවශ්‍ය මුදල අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා වෙන මූල්‍ය ප්‍රතිපාදන යටතේ අයවැය ලේඛනයේ නිශ්චිතව සඳහන් කළා වෙන් කළා. එතකොට ශිෂ්‍යත්ව ප්‍රමාණය 15,000 සිට 25,000 දක්වා 10,000කින් වැඩි කරන්නත් රුපියල් 500ක් මාසෙකට වෙන ශිෂ්‍යාධාරය 1,500 දක්වා 10,000කින් වැඩි කරන්නත් ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සහිතව සම්මත වුණා. සම්මත වෙච්ච යෝජනාව ඊළඟට දින 100 වැඩපිළිවෙල යටතේ සම්පූර්ණයෙන් කපා හැරියා. එතකොට අද වෙනකන් ඒ දරුවන්ට 2015, 16, 17 කියන වර්ෂ තුනක්ම ගියා. 15,000 තමයි මේ දැන් අර කඩින් ලකුණ තීරණය වෙන්නේ 25,000 නෙමෙයි. ඒ නිසා මේවර කඩින් ලකුණ 164යි. දෙමව්පියෝ දැන් ඔබතුමාලා මේ මාධ්‍යවල ප්‍රවෘත්ති බලනවා නම් සමහර සමහර දෙමව්පියෝ කුලී වැඩ කරලා ඉතාම දුකසේ තමන්ගේ දරුවට උගන්නලා අති දක්ෂයෝ ලෙස ඉදිරිපත් වෙන දරුවා මේ ඒ මම දැක්කා මේ ප්‍රවෘත්තිවල ඉදිරිපත් කරනවා මේ කුලියක් මලියක් කරලා ජීවත් වෙන අය නායකිය තැන්වල ඉඳලා ඉවරලා කූඩාරම්වල ඉඳලා ලියපු දරුවෝ මේ දරුවන්ට ආධාර අවශ්‍යයට මේ ශිෂ්‍යාධාර ප්‍රමාණය ගිය අයවැය ලේඛනේ මහින්ද රාජපක්ෂ යුගයේදී රටේ දරුවෝ වෙනුවෙන් හදපු යෝජනා කළ මේ ගරු සභාව සම්මත කරපු යෝජනාව අඩුම තරමේ මේ අයවැය ලේඛනයට ඇතුළත් කරන්නට කිසිම ප්‍රශ්නයක් නැතුව අර 164 කඩින් ලකුණ 150 ගානට අඩු වෙනවා. තමුන්නාසලට පුළුවන් නම් අපි 25,000 දෙන්න යෝජනා කරපු එක තමුන්නාසලට 50,000 කරන්න පුළුවන් නම් මේ කඩින් ලකුණ අඩු වෙනවා 130ට. දෙන ශිෂ්‍යත්ව ප්‍රමාණය වැඩි වෙන්න කඩින් ලකුණ අඩු වෙනවා. ඒක කරන එක ඔබතුමාටත් හොඳයි මෙලෝ වශයෙන් කීර්තියයි පරලෝ වශයෙන් පින්කමයි. මේ පින්කමට දායක වෙන්න අපි ඔක්කොමලා එක්ක තමුන්නාසලට ඒකට සහයෝගය දෙනවා. දෙක ගරු කතානායකතුමනි මම ඔබතුමාගේ අවධානයත් විශේෂයෙන් යොමු කරනවා සම්පූර්ණයෙන් රජයේ විගණකාධිපති වාර්තාව අනුව 2016 අයවැයෙන් මේ ගරු සභාව විසින් විසර්ජනය කළ මේ පනත් කෙටුම්පතෙන් වෙන් කරපු මුදලෙන් බිලියන 792ක් නිදහස් කළා නැහැ. බිලියන 792ක්. බිලියන 792ක් කියන්නේ හම්බන්තොට වරාය හදන්න යන වියදම ලෙස රජයේ වියදම් බිලියන 175යි. මේ වියදම් නොකළ ප්‍රමාණයෙන් හම්බන්තොට වරාය වගේ වරායවල් හතරක් හදන්න පුළුවන්. එයා ලංකා සමාගමේ වියදම බිලියන 51යි. වියදම් නොකළ මුදලෙන් එයා ලංකා සමාගම වගේ තව 15ක් පටන් ගන්න පුළුවන්. මත්තල ගුවන්තොටුපළ හදන්න බිලියන 27යි. මේ වියදම් නොකළ ප්‍රමාණයෙන් ගුවන්තොටුපළවල් 29ක් හදන්න පුළුවන් හැම දිස්ත්‍රික්කයකටම එක ගානේ. අකුරුගොඩ ආරක්ෂක සංකීර්ණයේ බිලියන 19යි. ඒ වගේම 41ක් හදන්න පුළුවන්. මන්ත්‍රීවරයෙකුට දෙන්නේ බිලියන මේ මිලියන 10යි. හැබැයි මේ පාර්ලිමේන්තුවේ ඉන්න හැම මන්ත්‍රීවරයෙක්ටම මිලියන 3500 ගානේ බෙදන්න තිබුණා මේ සල්ලි ටිකේ. බිලියන 3.5 සෑම මන්ත්‍රීවරයෙකුටම දෙන්න තිබුණා විසර්ජනය කරපු සල්ලි. ඔව් විසර්ජනය කරපු ගරු මේ කතානායකතුමනි, මේක ඉතාම බරපතල ප්‍රශ්නයක්. මොකද හේතුව ඔබතුමත් මෙහි නායකයා ලෙස පාර්ලිමේන්තුවේ ප්‍රධානම කටයුත්තේ ඉදිරිපත් කරන අයවැලේකනේ විසර්ජන පනතින් දීලා තියෙන මුදල් ප්‍රමාණයෙන් 20%ක් වියදම් කරලා නැත්තම් ඒ ගැන වෙනම විශේෂයෙන් මේ පාර්ලිමේන්තුව මේ අන්තර් පාර්ලිමේන්තු සංගමයෙන් මේක දන්නවනම් ඒ ගැන වෙනම ජාත්‍යන්තරව කතා කරනවා. මොකද පොඩි ගාණක් නෙමෙයිනේ ගරු කතානායකතුමනි, බිලියන 792ක් වියදම් කරන්නේ නැහැ කියන්නේ. රජයේ වියදම තමයි රටේ ජනතාවගේ ආදායම, සංසරණය වෙන මුදල, අතිනත මාරු වෙන මුදල. එහෙම මුදලක් මාරු වෙන්නේ නැති වෙච්චාම ඒක සම්පූර්ණයෙන් මේ පාර්ලිමේන්තුව නොමග යවීමක්. ඒ නිසා විසර්ජන පනතෙන් පාර්ලිමේන්තුව නොමග යවන ලෙස මුදල් වෙන් කරගන්න උත්සාහ දරන්න එපා. ඒක ඉතාම අසාධාරණ වෙන්නේ. දැන් උදාහරණයක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයට අයවැය යෝජනා වලින් වෙන් කරලා තියෙන මුදලින් 9.5% තමයි යෝජනා වලට වියදම් කරලා තියෙන්නේ. එතකොට 100ක් යෝජනා කියනවා මේ අයවැය ලේකනේ මේ ගරු සභාවේ. එතකොට ගරු සභාවේ ඉන්න ඔක්කොම මන්ත්‍රීවරු, පසුබිම මන්ත්‍රීවරු එම ප්‍රීතියෙන් පිනා ගිහිල්ලා අප්පුඩි ගහලා මේ සියලුම දරුවන්ට ලැප්ටොප් දෙනවා, ඊළඟට ටැබ් දෙනවා, වතුර බොන්න ටැප් එකක්වත් නැති දරුවන්ට මෙහෙම යෝජනා කියනවා.
ඒ ගරු මන්ත්‍රීතුමා වෙලාව
අවසන් වෙනවා. 9.5% වියදම් කළයි කිව්වම ලැජ්ජ වෙන්න ඕනේ. ලැජ්ජ බය නහර දෙකම කපපු මුදල් ඇමතිවරේ මුදල්ම මේ අයවැලේකරයක් ඉදිරිපත් කරන තත්වය මින් පස්සෙවත් වෙනස් කරගන්න වාසනාව ලැබේවා.
බොහොම ස්තුතියි අපේ වැඩ බලන මුදල් ඇමතිතුමාත්, මුදල් ඇමතිතුමාත් මේ කරුණ අවධානයට යොමු කළා කියලා මම විශ්වාස කරනවා. ඊළඟට අද කාලයේ සීමා කිරීමට සියලුම් පක්ෂවල එංගත්වයක් ආවා. ඒ අනුව ඩග්ලස් දේවානන්ද මැතිතුමා මිනිත්තු 3ක් ඉල්ලා සිටියා. ගරු ඔබතුමාට
නන්දි. ගෞරව සභානායක අවර්ගලේ, ඉන්දිය 2000 43 இலக்க காப்புறுதி தொழில் ஒழுங்குபடுத்தல் சட்டத்தை திருத்துவதற்கான காப்புறுதி தொழில் ஒழுங்குபடுத்தல் சட்டம் மூலம் தொடர்பான விவாதத்தில் பங்கெடுப்பதற்கு போதிய நேரம் இன்மையால் அதை வரவேற்கின்ற அதே நேரத்தில் அதில் சில திருத்தங்களையும் நான் சபைக்கு சமர்ப்பிக்கின்ற அதே நேரத்தில் எங்களுடைய மக்களை நெருடிக் கொண்டிருக்கின்ற இரண்டு விடயங்களையும் நான் இந்த சபையில் எடுக்க விரும்புகின்றேன். ஒன்று, அனுராதபுரத்தில் கைதிகளாக இருக்கின்ற தமிழ் கைதிகள் சிலர் உண்ணாவிரதம் இருக்கின்றார்கள். இப்போ 12-13 நாட்கள் தாண்டி கொண்டிருக்கின்றன. அவர்கள் தங்களை விடுவிக்க சொல்லி கேட்கவில்லை. அவர்கள் வந்து அதாவது தங்களுடைய வழக்கை தொடர்ந்து வவுனியாவில் நடத்துமாறு கேட்கின்றார்கள் என்ற மொழி பிரச்சனைகள் இருக்கின்றபடியினால் அது ஒரு நியாயமான கோரிக்கை என்று நாங்கள் கருதுகின்றோம். அந்த வகையில் அரசாங்கம் அவர்களுடைய நியாயமான கோரிக்கையை ஏற்று அவர்களுடைய வழக்குகளை வவுனியாவில் வைக்க வேண்டும் என்று கேட்டுக்கொள்கின்றேன். அடுத்தது, இந்த எல்லை தாண்டி இங்கு எங்களுடைய கடலுக்குள் வந்து மீன்பிடிக்கின்ற இந்திய கடற்தொழிலாளர்களை பற்றி சொல்ல வேண்டியிருக்கின்றது. நேற்றைக்கு முன்தினம் கூட கடந்த ஒரு மாதத்துக்கு மேலாக கூடிய வகையில் எங்களுடைய பகுதிக்கு வந்து அத்துமீறி தொழில் செய்வதால் எங்களுடைய வளங்கள் அழிக்கப்படுகின்றன, எங்களுடைய கடற்தொழிலாளர்களுடைய வேலைகள் எல்லாம் மறுக்கப்பட்டு பாரிய சேதங்கள் ஏற்படுத்தப்பட்டிருக்கின்றது. அந்த வகையில் அரசாங்கம் கூடின கவனம் எடுத்து இந்திய அரசாங்கத்துடன் பேசி அதற்கு ஒரு விரைவான முடிவு காணுகின்ற அதே நேரத்தில் இந்த வேலையில் அறுக்கப்பட்டு தொழிலில் நட்டமடைந்திருக்கிறவர்களுக்கும் வந்து ஒரு நஷ்டஈடையும் கொடுக்குமாறு கேட்டுக்கொண்டு கௌரவ அமைச்சருக்குரிய என்னுடைய சில திருத்தங்களையும் முன்மொழிவுகளையும் சபையில் நான் சமர்ப்பிக்கின்றேன். நன்றி.
கரு நரிந்த ஜெயசமத்துமா. Yes, you can table, yeah.
கதாநாயகத்துமணி, ரக்ஷண கர்மாந்தே விதிமத் கிரிம சந்தகாவன சன்சோதன பணத் கெட்டும் பதேதி மே ரக்ஷணேட்ட அதால கருணு கீப்பையாக பிலிபந்தவ ஆண்டு அவதானி யோமுக்கரவன கெமதி சாமானியங் பொதுவே ஆபதாவகட்ட லக்விய ஹெக்கி ஜனதாவகின் முதல் எகத்துக்கரல பொது அரமுதலக்காதலா ஆபதாவட்ட பத்துன ஜனதாவட்ட வந்திலபாதீமே கிரமவேதிய தமாய் ரக்ஷணே கிலக்கியான் யனு லோகே மே ரக்ஷன் இத்தியாசேட்ட நங் வசர பந்தாக பமன இத்தியாசி அக்திபேனோ நமுத் மே ரக்ஷண சேவா விதிமத்வெலா விசேஷ எக்ஸா ஜனபதே சாய பிரித்தானியே ஏதெங் ரக்ஷண விப்ளவியாக பாட பத்துலா திபுனா வேகேன் வியாப்த வேலா அப்பே ரட்டேத் எக்தா சமசிய திஷ்ணமே ரக்ஷண லங்கா ரக்ஷண சமாகம் ஆரம்பக்கரா ஆரம்பக்கரான முள்ளத்தி என்ன மே ராஜ்ய மந்திரன் சபாவை ஹிட்டப்பு சபிகேக்வன ஜஸ்டின் கொத்தலாவில் மகாத்தா எதனையும் பசே தம எக்தா சமசிய ஹெட்டத்தேக்கே ஸ்ரீலங்கா ரக்ஷண சாஸ்தா ஆரம்பக்கரலா எக்தா சமசிய அசுவ ஜாதிக ரக்ஷண சாஸ்தா ஆரம்பக்கல எத்தனையும் பசே பௌத்கலிகாஷி எக்தா சமசிய அசுவ அட்டையும் பசே மே ரக்ஷண சேஷ்டி அத்துலத்திலா திபினவா த மிஹமாபு கமனகதி எக்தா சம்சி ஹெட்டேக்கே ஆரம்பக்கலாத ஸ்ரீலங்கா ரக்ஷண சாஸ்தாவ திதாஸ் துண அவுருது தமிழ்நாசில எக்ஸா ஜாதிக பட்ச ஆண்டோ சமய பூஜ்கலீகரணே கலா ஏ புஜ்கலீகரணே கரீமே கிரியாதாமய நீத்திர பட்டஹினே கியலா ஏ கிவிசுமே வலங்குதாவை பிலிபந்த ஸ்ரேஷ்டாதிகரணேதி பிரஷ்ன கிரீமேதி ஸ்ரேஷ்டாதிகரணேய ஆலங்கர தீந்துவக் லபாதுன்னா ஏட பதனம் முனே ஏ கிவிசு பிலிபந்தவ மே பார்லிமேந்துவே கோப் கமிட்டுவே ஹம்முவே தபல்லாத விமர்சனியா தோட மே திதாஸ் துணே மே ஸ்ரீலங்கா ரக்ஷண சாஸ்தாவே கொட்டா சீர அணுவாக் பௌஜ்கலீகரணே பவராத்தி එහි සේවකයන් 1500කට පමණ වරප්‍රසාද අයිතිවාසිකම් සහ වන්දි ලබා දීමේ ක්‍රියාවලියේ ප්‍රශ්න පැන නැගිලා තියෙනවා. එසේ මේ සේවකයන් දිගින් දිගටම දැන් 2003 දී මේ පැවරීමේ ක්‍රියාවලිය නීත්‍යානුකූල නැත්තම් ඒ අවලංගු වුණා නම් එහෙම 2009 රජයේ පවර ගත්තට පස්සේ සේවකයන්ට සාධාරණයක් වෙන්නට ඕන. දැන් මේ සේවකයන් ඉල්ලා හිටින්නේ තමන්ට වැඩ කරන්න පුළුවන් අය නැවත බඳවා ගන්නත් එහෙම වැඩ කරන්න බැරි අයට ප්‍රමාණවත් වන්දි මුදලක් ලබා දෙන්නත්. தமிழ்நாசலா மே சேவகன் அத்தனை கிஹிபதின கூட்ட 2016 மார்த்து தெக்க அமாத்தியாச பத்திரிகா பகலவ அலைராக் தேசிய தகனம அலைராக் ஹத்யத்தி சத்தரக்கேன அமாத்திய மண்டல தீரணி அணுவ சேவகையான் ஹயதின கூட்ட வந்தி லபாதில திபினவா ஏக்கி அண்ணே ஏ ஆயிட்ட வந்தி லபாதீம் அப்ப விரோதியாக்னே நமுத்தே வந்தி லபாதீம் அதஹஸ் வென்னே இத்திரி சேவகன் வந்தி லபாதின புலுவாங் கேலா ஏ வித்தராக் நெமை சமஹார சேவகன் பந்தவாகின உண்டு உசஸ்வீம் லபாதில திபினவா பந்தவாகின திபினவா ஏனிசா மே ஏ கீபதின கூட பமனா கரணலத சாதாரண ஏ சமஸ்த சேவகையாண்ட கரண்ண கேனக தமா பில்லா ஹிட்டின்னே ஏ 2003 கனீம நீதி விரோதி கேலா ஸ்வேஸ்தாதிகரண தீந்துவக் லபாதி ரஜேட பவராகத்தர பஸ்ஸே ஏயிங் எலியட விசுவ சேவகையாண்ட சாதாரண கிஷ்ட வியுதுய் சோ தமுன்னாசல பஹுகிய காலேதி ஏக கரண்ண புலுவாங் கேலா பென்னும் கல்லா திபியதி ஏ தன் எலியே இன் 1500க் பமன சேவகையாண்ட சஹன தென கேலா பில்லா ஹிட்டினவா ඒ වගේම තමයි දැන් මේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ආයතනය කියලා කියන්නේ විශාල වත්කමක් තිබෙන රුපියල් බිලියන 100 ගානක වත්කම් තිබෙන ආයතනයක්. දැන් අපි අපේ ඉතිහාසයේ අහලා තිබෙනවා ගරු කතානායකතුමනි සාමාන්‍යයෙන් ඔය පතලකට හෙළයකට බහිනකොට වැඩි ආරක්ෂාවට කඹේ දෙන්නේ මස්සිනාටය කියලා. ජීවිත ආරක්ෂා වැඩිපුර විශ්වාස කියන්නේ මස්සිනා පිළිබඳව. ඉතින් ඒ ආදර්ශයද මන්ද මං මන්දන්න මේගොල්ලෝ අරගෙන යන ඉස්සරහට පහුගිය ආණ්ඩුවත් එහෙම කරා විශාල වත්කම් තියෙන තැන් මස්සිනාල බාර දෙනවා ශ්‍රී ලංකන් ගුවන් සමාගම තිබුණා නේ එරන් වික්‍රමතුමා ඒක ඒක බාර දෙලා තිබුණා පහුගිය ආණ්ඩුවේ මස්සිනා කෙනෙකුට ඒ වගේම තමයි මේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ආයතනයේ දැන් හදලා තිබෙනවා ජොයින්ට් මැනේජින් ඩිරෙක්ටර් තනතුරක් දෙන්නෙක් ඉන්නවා එක තනතුරක් දාලා තියලා තිනවා අපේ හිට මුදල් නැමතුමා රවි කරුණාගමතුමාගේ මස්සිනාට මන් දන්නේ නැහැ එතුමාට තියෙන සූසුකම් මොනවද කියලා මේ තන්තුර දෙන්න. ඉතින් තමුනාසල හිතනවා නම් රක්ෂණ සංස්ථාව ලොකු ආයතනයක් කියලා. එහි විශාල වත්කමක් තිබෙනවා අය එහි දේපල ආරක්ෂා කරගන්න පොලිසියේ අවුරුදු 29ක් විතර වැඩ කරපු කෙනෙක් දාන්න ඕන අය කියලා ඒ කෙනා ගෙනවට කමක් නැහැ. හැබැයි මෙවැනි විශාල වත්කමක් තියෙන ආයතනයක් මේ කිසිදු ඒ ශේෂ්ත්‍රයේ පළපුරුද්දක් නැති කෙනෙකුට පොලිස් නිලධාරියෙකුට අර මස්සිනා වීම නිසා බාර දීම කොතරම් සාධාරණද කොතරම් යහපාලද කියන එක සම්මුණාසර කල්පනා කරලා බලන්න ඕන. නිශාන්ත වික්‍රමසිංහව ශ්‍රී ලංකා එයාලයින් එකේ සභාපති ධුරයට පත් කිරීම වැරදි. ඒ වැරද්දම සම්මුණාසර හතෝදාක් සිද්ධ කළා තිබෙනවා. එසම මේ දැන් එක ඇමති කෙනෙක් MD කෙනෙක් දාලා යවනවා. අනිත් ඇමතිවරයා Tamanට බලතල දිනවට අවපස් තව MD කෙනෙක් දානවා ජොයින්ට් MD කරලා. ඉතින් මෙහෙම තමයි මේ රක්ෂණ සංස්ථාව සම්මුණාසර සලකලා තිබෙන්නේ. ඒ වගේම මම සඳහන් කරන්න කැමති කරු කතානායකතුමනි මේ රක්ෂණය සම්බන්ධයෙන් කතා කරනකොට පහුගිය අයවැයේදී තමුණාසල යෝජනාවක් ගෙනාවා මේ අවුරුදු 5, 14, 19 අතර පාසල් ශිෂ්‍යයින්ට රක්ෂණාවරණයක් ලබා දෙන්නට රුපියල් මිලියන 2700ක් වෙන් කළා තිබෙනවා අයවැයෙන් එහි කටයුතු ආරම්භ කරා කියලා මම දැක්කා පුවත්පත් දැන්වීමල දාලා තිබෙනවා. නමුත් මම වහන්න කැමතියි මෙතරම් මුදලක් මේ පාසල් දරුවන් රක්ෂණය කිරීම සඳහා යෙදවීමේදී ඊට අදාළ පාර්ශවයන් මේක අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්යභාරයක් විතරක් නෙමෙයි දරුවෝ පාසල ඉන්නකොට අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීම තිබුණාට මේ සෞඛ්‍ය රක්ෂණයක් කරනවා නම් ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ සෞඛ්‍ය සේවාවට සම්බන්ධ ආයතනවල යම්කිසි ආකාරයක විධිමත් සාකච්ඡාවක් තියෙන්න ඕන. මේ මග ළඟ තියෙන්නේ ශ්‍රී ලංකා මෙඩිකල් ඇසෝසියේෂන් එක මේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව නෙමෙයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මෙඩිකල් ඇසෝසියේෂන් එකේ සභාපති ප්‍රොෆෙසර් චන්ද්‍රිකා විජේරත්න සඳහන් කරලා තියෙන ආකාරයට කිසිදු සම්බන්ධයක් මේ සම්බන්ධයෙන් මේ පාසල් රක්ෂණය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගෙන් අහලා නැහැ දැනුවත් කරලා නැහැ. ඒ විතරක් නෙමෙයි ඔවුන් කියන්නේ මේ පාසල් ශිෂ්‍යයින්ට වැළඳෙන රෝගාබාධ මොනවද කියලා ප්‍රමුඛතාවයක් හැටියට අඳුනාගෙන රක්ෂණය කරනවා මිසක් එහෙම නැත්නම් මුදලක් යොදවනවා මිසක් නිකම් මේ පුද්ගලික අංශයට මේ මුදල් යෙදවීම අතිශය අසාධාරණයි සහ පාප කර්මයක් කියලා. මොකද මේ රටේ ජනතාවගේ බදු මුදල් තමයි මේ විදිහට විනාශ වෙන නිසා මම තමුන්වහන්සේගේ අවධානය යොමු කරනවා මේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ශ්‍රී ලංකා මෙඩිකල් ඇසෝසියේෂන් එක මේ රක්ෂණය සම්බන්ධයෙන් මත පළ කළ දින මතය. ඊළඟ කාරණේ තමයි දැන් මේ අපේ රටේ ජනතාව තමන්ගේ ජීවිත අවදානම හෝ තමන්ගේ දේපල අවදානම පිළිබඳ සලකලා රක්ෂණයක් සිද්ධ කරගන්නවා. හැබැයි ඔය රාජ්‍ය ආයතනවල හරි පුද්ගලික රක්ෂණ සමාගම්වල හරි මුදල් තන්පත් කරලා රක්ෂණය වෙනවට වඩා ජනතාව විශ්වාස කරනවා තමන්ට තවදා හෝ රක්ෂණයක් ලැබෙන්නේ තමන්ගේ දරුවන්ට හොඳින් ඉගැන්වීමෙන් කියලා. සම මේ දැන් මහත් ආන්දෝලන තුදුදුල තියෙන ප්‍රශ්නය පිළිබඳ මේ ගරු පාර්ලිමේන්තුව අවධානය යොමු කරන්න කැමති ගරු කතානායකතුමනි දැන් මේ ශිෂ්‍යත්ව ප්‍රතිපල නිකුත් වුණා. ඒ සමත් වෙච්ච දරුවන්ට අපි සුවපතන්න ඕන උනිහෙලම විශාල ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන තිබෙනවා. හැබැයි දැන් ලකුණු 163ක් ගත්ත දරුවා සහ දෙමව්පියෝ ඔවුන් ඉතාම කනස්සල්ලෙන් ඉන්නේ. ගරු කතානායකතුමනි සාමාන්‍ය පෙළ විභාගයේ එක විෂයකට ලකුණු 75ක් ගත්තොත් ඒ දරුවාට විශේෂ සාමාර්ථයක් හම්බෙනවා. උසස් පෙළ විභාගයේ එක විෂයකට ලකුණු 75ක් ගත්තොත් ඒ දරුවාට විශේෂ සාමාර්ථයක් හම්බෙනවා. හැබැයි මේ ශිෂ්‍යත්ව විභාගයේ එක ප්‍රශ්නපත්‍රයේ ලකුණු 75ක් ගත් දරුවෙක් නෙමෙයි ලකුණු 82ක් ගත්ත දරුවෙක් ලකුණු 81ක් ගත්ත දරුවෙක් ශිෂ්‍යත්වයෙන් අසමත්. 163ක් ගත්ත දරුවෙක් ශිෂ්‍යත්වයෙන් අසමත්. දැන් මම විභාග දෙපාර්තමේන්තුවට කතා කරා මම අධ්‍යාපන අමාත්‍යාංශයට කතා කරා ඔවුන්ගේ නිර්ණායක රැඳිලා තිබෙන්නේ ශිෂ්‍යත් විභාගය කියලා කියන්නේ ශිෂ්‍යාධාර ලබා දීම සුසු නැද්ද කියලා සලකා බලන විභාගය. ශිෂ්‍යාධාර දෙන්න පුළුවන් 15,000කට පමණයි. ඒ අනුව තමයි මේ ලකුණ ආවේ කියලා. හැබැයි සමාජයේ කතිකාව තිබෙන්නේ මේ දරුවා ශිෂ්‍යාධාර ගන්න සුදුස්සෙක්ද නැද්ද කියන එක නෙමෙයි ඔහු ශිෂ්‍යත්වයේ සමත්ද අසමත්ද කියන එක. මේ මහා තරගයකට දරුවෝ ඇදලා දාලා දෙකේ පන්ති අවසාන ඉඳලා ටියුෂන් පන්ති අවල දෙමව්පියෝ දරුවොත් මහා තරගයකට යොමු කරලා අවසාන ලකුණු 163ක් ගත්ත දරුවෙකුත් ශිෂ්‍යත්වයේ අසමත් කියන ලේබලෙන් නම් ඔහුට ප්‍රතිඵලය එන්නේ ගරු කතානායකතුමනි ඒ බරපතල වැරද්දක් තිබෙනවා. ඒ නිසා ශිෂ්‍යාධාර ප්‍රමාණය වැඩි කරන අතරෙම මේ ශිෂ්‍යත්වය සමත්ය අසමත්ය කියන නිර්ණායකය පිළිබඳව වෙනත් නිර්ණායකයක් පිළිබඳව සලකා බලන කාලය ඇවිල්ලා තිබෙනවා. කියන ශිෂ්‍යාධාර ලබා දෙන්න අපි එක ලකුණු මට්ටමක් තියමු. ඒක ශිෂ්‍යත්ව සමත්ද සමත්ද කියන එක පිළිබඳව නිකම් මේ ලකුණු 100ක් ගත්තාට සහතිකයක් දෙන්න නෙමෙයි. ඇත්තනම යම් කිසි ආකාරයක එක්ක ශිෂ්‍යත්ව විභාගයේ පවත්වන්නේ කොහොමද කියන එක පිළිබඳව තීන්දුවක් ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ මානසික පීඩණය ඉතාම බරපතලයි. ඒ දරුවන්ට දෙමව්පියන්ට හදන මානසික පීඩනය දැන් ඊළඟට ශිෂ්‍යත්ව විභාගය ලියන්නේ දරුවන්ට ඔවුන්ගේ ඔළුවට ඇවිල්ලා තියෙන්නේ ලකුණු 185 70 වඩා ගන්න ඕන. ඒ කියන්නේ ලකුණු 85ක් විතර ගත්තොත් තමයි යන්තම් හරි සමත් කියලා හම්බෙන්නේ. සම මේ කියන්නේ මේ ශිෂ්‍යාධාර වැඩි කරන්න මේ රක්ෂණය සඳහා මේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ කියන ආකාරයට මේ නිෂ්කාරණ වියදම් කරනවා වෙනුවට අපි ශිෂ්‍යාධාර ප්‍රමාණය වැඩි කරලා මෙවැනි ප්‍රගතිදායක යෝජනා පිළිබඳ අවධානය යොමු කරමු කියමු කියමින් ඉල්ලා සිටමින් මම නිහඬව බොහොම ස්තුති කරු කතා නැගතුමනි.
සූර්ය මැතිතුමා මට විනාඩි 10ක් තියෙනවා.
Honorable Speaker, permit me to thank you for letting me speak on the regulations of the Insurance Industry Amendment Bill. Subject closer to my heart, considering I spent a majority of my professional career in the insurance industry, namely at Sri Lanka Insurance Corporation. I also had the opportunity to experience the transfer of Sri Lanka Insurance back to the state and witness the merits and the demerits of the argument for and against state enterprise, firsthand at ground zero level. So, Mr. Speaker, before we go into the details of the bill presented before us, allow me to digress a little and also to touch on the subject of privatization. Particularly as the Honorable Minister, Mr. Kabir Hashim, has mentioned that Sri Lanka Airlines should not be sold but should be buried. Furthermore, Mr. Speaker, rumors has persisted since our former Finance Minister, Honorable Ravi Karunanayake, mentioned in the budget speech that government will divest interest in non-strategic holdings, and it has been mentioned in quarters that institutions such as Sri Lanka Insurance and the state banks would be privatized or will be at least listed. Honorable Speaker, it would not be an exaggeration to think at the rate the Honorable Prime Minister is selling national assets, the fate of the state enterprises is already doomed. In any event, Honorable Speaker, even if the Honorable Prime Minister decides to lease the Temple Trees on a 99-year lease with an option to renew for further 99 years, I am of the opinion that it is in the best interest of the country if all parties come up with a common policy on how state enterprises should be managed. Now, Honorable Speaker, I want to recollect a speech made by Honorable Anurakumar Dissanayake during the last sessions of the 70th anniversary of Parliament, where he pointed out how this Parliament and parliaments before this and since independence and its legislators have passed subjective legislation and how this country has regressed steadily, at least in relation to our Asian neighbors. And he's right, Mr. Speaker. We cannot dispute the fact that we have failed and the mismanagement of the public sector enterprises have led us further. Although the different ideological views of our parties might take us down different paths, we might not be able to agree on the public sector enterprise policy altogether. I do believe that we can certainly agree on the procedure of public sector enterprise management. As a former Chinese revolutionary leader, Deng Xiaoping, once said, it doesn't matter if the cat is black or white as long as it catches mice. While we can argue, fuss and fight over the direction of the public sector enterprises, whether we should privatize, list the companies or entirely keep it at the public as a public entity, we can all certainly agree on the caliber of management that should be running the public sector enterprises and how they do it. So, Mr. Speaker, before the Honorable Minister Kabir Hashim tells us how many schools and hospitals could have been built if Sri Lankan Airlines was buried, I must remind the Honorable Minister to put a cop to run an insurance company or a captain to run an airline based on nepotism is not the best answer. And I certainly will agree with the minister that the planter is also not the best option either. The question is, when will we learn? So that's why I am proposing a national policy on the management of national enterprises, where the best will be hired at market wages, freed from political interference, given freedom to operate, to set targets, and hired on merit rather than on nepotism. We can even include a system such as co-determination system implemented in countries like Germany, where law name Mitzbestimmung, I'm sorry if I did not pronounce it properly, allows the workers to appoint a certain percentage of directors. This way, the unions can play a proactive role and also have a deep understanding of the actual state of the company. I believe this will lead to less strikes and better labor management. I do not wish to digress any further, Honorable Speaker, and I will use the remainder of my time to provide my views on the proposed bill. The main purpose of the bill includes to change the name of the Insurance Board of Sri Lanka to Insurance Regulatory Commission of Sri Lanka, split Sri Lanka insurance to life and general insurance companies, exempt Sri Lanka Insurance National Insurance Trust Fund from listing, and exempt foreign companies which are listed in recognized stock exchanges from being listed in Colombo Stock Exchange. I believe this legislation is lukewarm, not bad in itself, but fails well short of the required legislation. Now, if we are to consider each aspect separately, I am of the opinion name change has merit, and it reflects the main purpose of the regulator. Splitting Sri Lanka insurance into life and general business can be problematic from a human resource perspective, particularly if the agents are restricted to operate either in general law life insurance. At present, Sri Lanka insurance has about 10,000 strong agency force who are given the liberty to operate in both sectors of insurance. However, some can argue that splitting Sri Lanka insurance it is moving in the right direction, as a performance of each sector is hidden by the other. By splitting, it will improve the management of each other. I however feel that we should assert the role of a state insurance company, and in this regard, one sector subsidizing the other is not necessarily as bad thing, as long as the company overall is financially sound. Thank you. When Insurance Corporation of Sri Lanka was started, it is said that the life insurance premiums were calculated, not keeping in mind making a supernormal profit, but keeping in mind the services tendered to the people. So in this regard, I favor the Sri Lanka insurance remaining intact as one entity. In any case, as the account of life and general business is indicated separately, and any student of accounting will be able to understand where the inefficiencies take place. And as far as legislation concerning Sri Lanka insurance from being exempted from being listed, I think it's just a hoax. This does not state that Sri Lanka insurance cannot be listed. It merely exempts Sri Lanka insurance from regulatory requirements. Whether Sri Lanka insurance will be listed or not will not be determined by this government's fragile economic policies, but by the Prime Minister's requirement for more money to run this country. Mr. Speaker, the role of Sri Lanka insurance itself should be re-looked at. Insurance companies are not just service providers of insurance, but they are also essentially investment companies. So their shareholdings of other companies are also an important aspect to make investment profits. Companies such as Berkshire Hathaway has historically made more profits through investments than selling insurance. This is also true for Sri Lankan insurance companies, where on average investment income accounts to about 13% of net written premiums, whereas the underwriting profits account to less than 1.5% of net written premiums. This is in contrast to countries like Singapore and Malaysia, where the contributions are more evenly based. So it is essential that Sri Lanka insurance be allowed to grow and not be made to sell their holdings and transfer the profits to the government through dividends. Sri Lanka Insurance held 29% of commercial bank before privatization. Imagine its strength now if it had hold on to this share percentage. Now, Honorable Speaker, when your country's global world economic forum competitive index falls from 71st place to 85th place, and when your neighboring countries like Bhutan's increases by 15 places, Nepal's increases by 10 places, Pakistan and Bangladesh increases by 7 places, and when you're down 14 places, you will just about sell anything, and it's hard to imagine that you will have consistent policy. Now, going further, Mr. Speaker, exempting of foreign insurance from listing also is good, because it will allow the industry to develop and open for new technology and innovation. But I would prefer that there be more legislation for joint ventures, even in a small way, so that more technological transfers will take place. I also believe that this legislation should be widened in the scope, and following aspects should be sufficiently covered. Firstly, IBSL should be able to monitor and regulate National Insurance Trust Fund, or NITF. NITF does not strictly come under the purview of IBSL, as it has been established under a different act. By bringing NITF under IBSL, IBSL can apply and regulate and regulatory powers on NITF to ensure that NITF is managed viably, protecting its policyholders. Same principle applies to other small insurance entities such as Agriculture and Agrarian Insurance Board. It is mismanaged and does not respond to farmers' requirements and protecting the agri-business in Sri Lanka. With my own experience, when I served as head of corporate business at Sri Lanka Insurance before venturing into politics, I had on several occasions competed with NITF, and in some instances, it came to two government institutions competing to get another government business in order to probably make a loss, which makes no sense at all. Secondly, there are several non-licensed micro-insurance companies set up to protect microfinancing. This should be under the purview of IBSL, thus protecting the microfinance companies and its stakeholders, such as lenders and clients, and the industry and the insurance industry itself. This will further improve the insurance penetration in Sri Lanka. I would also like to see legislation that will bring general insurance industry to adopt cash before policy, just like in life insurance. This will assist the industry for cash flows as well as solvency requirements. Institutional agencies such as leasing companies are really flaunting the 60-day premium payment warranty, and they have and are earning interest on the accounts of the insurers, and therefore the leasing companies can put undue pressure on the insurance companies to pay claims on ex gratia basis using their volume and outstanding as outstanding as bargaining instruments. This will also address issues of certain clients who take insurance policies with no intentions of paying them, but rather with the intention of switching to another insurance company at the arrival of the premium payment warranty. Mr. Speaker, I also think that the government must rethink the
role. Your time is coming to an end, Honourable Member. Yeah.
1 minute more, sir.
Yes, sure, yes.
Mr. Speaker, I also think that the government must rethink the role of NITF. It started as a right-hand strike and terrorism insurance fund, and it has moved its role to a more of an insurance company, and at the same time now acts as a reinsurance company, as 30% of all facultative insurance has to be placed with NITF. This creates an unfair level playing field, as NITF will know its competitor rates due to the reinsurance placement, and NITF will be able to approach the client directly next year. The Treasury Circular PF 437, which states that government business should be insured with Sri Lanka insurance, so NITF should be strictly enforced. However, if NITF is designed a different role as a reinsurance-only company, then suitable competitor for government business for Sri Lanka insurance should be established. Many government businesses have been insured by private sector insurance companies, either because of good terms and service or due to underhand commissions. It is shocking to note that the daughter of a powerful minister has been instrumental in placing large government businesses with private companies due to suspected kickbacks. And it is rumored that certain minister is intent on cancelling the already placed insurance business in order to place it through a relative's brokering company. In the insurance industry, kickbacks have become a norm. And if IBS should take it into note how to address these situations pertaining to government businesses. I also will be failing in my duty if I do not make a mention of the good work done by the officials of IBSL. Led by the chairperson who has epitomized what the role of a public servant should be, I take this opportunity to congratulate her and her team on their excellent work. You, madam, are an example to all. And I also like to congratulate the chairman of Sri Lanka Insurance on the excellent work he is doing at a difficult time given difficult circumstances. I can only say if the government weeds out the bad crops, I have no doubt Sri Lanka Insurance will do better. There are many more aspects to speak, Mr. Speaker, but as time does not permit me, I shall not disturb anymore.
Thank you very much, Honorable
Member. Thank you for giving me 10 minutes
of your
time.
Thank you very much. Garu Sabhanayakathuma Andupakshaya Mena Katakirinna Nainda?
No, sir.
Hari. අදී ന്യാයපත්‍යේ විෂයාංක 4 රක්ෂණ කර්මාන්ත විධිමත් කිරීමේ සංශෝධන පනත්පත කෙටුම්පත දෙවෙනි කීම සභාව එක්කද
හයි
කාර්ක සභාව රක්ෂණ කර්මාන්ත විධිමත් කිරීමේ සංශෝධන පනත්පත පළවෙනි වගන්තිය සභාව එක්කද දෙවෙනි වගන්තිය සභාව එක්කද තුන්වෙනි වගන්තිය සභාව එක්කද හතරවෙනි වගන්තිය සභාව එක්කද පස්වෙනි වගන්තිය සභාව එක්කද හයවෙනි වගන්තිය සභාව එක්කද හත්වෙනි වගන්තිය සභාව එක්කද අටවෙනි වගන්තිය සභාව එක්කද නවවෙනි වගන්තිය සභාව එක්කද දහවෙනි වගන්තිය සභාව එක්කද එකොළොස්වෙනි වගන්තිය සභාව එක්කද ප්‍රඥාප්ති වගන්තිය සභාව එක්කද නාමය සභාවෙක්ගද පාර්ලිමේන්තු යළි රැස්වේ පනොත් කෙටුම්පත කාරක සභාවේදී සලකා බලා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්වන්න කැමැත්තෙමි ගරු අමාත්‍යතුමා
අනන්ත කෙටුම්පත දැන් තුන්වැනි වාරයේ කියවිය යුතුයි යෝජනා කරමි.
සභාවෙක්ගද රක්ෂණ කර්මාන්ත විධිමත් කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත තුන්වැනි වර කියවා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි.